සභාව කල් තැබීම ගරු සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම සභාව හෙට දින නම් 2024 අප්‍රේල් මස 25 වෙනි දින පූර්ව භාග 9:30 දක්වාත් කල් තැබීමේ යෝජනා කර
කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නිරෝෂන් පෙරමැතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පාස්කු ඉරුදින
සිදුතුමාටම නිතු 20ක කාලයක් තියෙනවා.
පාස්කු ඉරුදින සිදු කළ මේච්ඡ ප්‍රහාරයට වසර 5ක් ගතව ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා පරීක්ෂණ සිදුවුවද, මෙම පරීක්ෂණ නිසි පරිදි සිදුවේද, එම වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක වූයේද යන්න ගැටලු සහගත වේ. එසේම මේ දක්වා මෙම ප්‍රහාරය හේතුවෙන් වින්දිතයන් වූ ජනතාව වෙත ප්‍රමාණවත් සාධාරණයක් මෙතෙක් ඉටු වී නොමැත. ඔවුන්ගේ ආර්ථික හා මනෝ සමාජීය ගැටලු විසඳීම පිළිබඳව ප්‍රමාණවත් ප්‍රමුඛතාවයක් ලබා දී නොමැත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය හෙළිදරව් කිරීම හා වැරදිකරුවන් හඳුනා ගැනීම, දිගින් දිගටම කල් දැමීම හෝ පැහැරහැරීමත්, ප්‍රහාරයේ මහමොලකරු තවමත් අභිරහසක් වීමත්, මෑත කාලීනව වරින් වර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණුත් හේතුවෙන්ද එය තවමත් දේශපාලන වේදිකාවල ආන්දෝලනාත්මක ප්‍රකාශ මවන්නක් බවට පත්ව ඇත. අප හැමගේ මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යභාරයේ වියුත්තේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන සත්‍ය හෙළිදරව් කරමින් ප්‍රහාරයේ ඍජු වින්දිතයන් හට සාධාරණය ලබා දීමයි. එබැවින් මෙම සභාව තවදුරටත් කල් නොයවා පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය හා සාධාරණය ඉටු කළ යුතුයයි යෝජනා කරමු. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පාස්කු ඉරුදින ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 5ක් ගතවන මේ මොහොතේදී ඒ පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වුණු ජනතාව 269යි, තුවාල ලැබුවා 500කට වැඩි පිරිසක්, මේ රටේ දේවස්ථාන 3කට, ඒ වගේම ප්‍රධාන පෙළේ හෝටල් 3ගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලක. ඒ ප්‍රහාරකයෝ සහරාන් ඇතුළු ඒ කණ්ඩායම අපි හඳුනා ගත්තත් විටින් විට අපිට ලැබුණු සාක්ෂි අනුව මේක පිටුපස වෙනත් කණ්ඩායමක් තියෙන බව දැන් අනාවරණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම රජේවල් කීපයක්, ජනාධිපතිවරු කීප දෙනෙක්ම මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ මන්දගාමීව සිදු කරමින්, ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව චෝදනා ලැබ සිටින ඇතැම් නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තියාගනිමින් දිගින් දිගටම මේ සාධාරණය සහ යුක්තිය ප්‍රමාද කරමින් සිටිනවා. එයින්ද අපි මේ අවස්ථාවේදී මතක් කරනවා, මේ ජනාධිපති කොමිසන් සභාවක් මේ පිළිබඳව පත් කළා. ඒ තුළින් අනාවරණය සහ චෝදනා ලැබූ පුද්ගලයෙක් වන බුද්ධිංශ ප්‍රධානී සුරේෂ් සාලේ මහතා සේවා දිගු දෙමින් ඒ තනතුරේ තියාගන්නට වත්මන් රජය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරපු, විටින් විට ඒ තොරතුරු හම්බුණත් ඒ පිළිබඳව කටයුතු නොකරපු වර්තමාන පොලිස්පති දේශපන්දු තෙන්ඩකෝන් මහතා මේ පරීක්ෂණ කරන අපරාධ ඒ කොට්ටාසව උඩින් තියෙන පොලිස්පති ධූරයේ තියාගන්නට වත්මන් රජය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් ලැබුණු ඒ බුද්ධි තොරතුරු හරියට වෙනත් පාර්ශ්වවලට දුන් නැති වර්තමාන නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිසියේ පරිපාලන අංශයේ අද වෙනකොටත් කටයුතු කරනවා. ඒ වගේම අසාද් මෞලානා කියන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් රාජ්‍ය අමතිතුමාගේ ලේකම් විසින් අනාවරණය කරපු මේ රටේ බුද්ධියන් සහ සහරන්ගේ කණ්ඩායම එක්ක තිබුණු ඒ එකමුතුව ගැන අද වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ රාජ්‍ය ඇමතිතුමත් අද මේ රජයේ අද කටයුතු කරනවා. ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එතුමා පොලිසියට යන්නේ නැතුව එතුමා මාධ්‍ය ඉස්සරහා ගිහිල්ලා කිව්වා එතුමා දන්නවයි කියලා කවුද මේක පිටිපස්සේ හිටිය මහා මොලකරු කියලා. එතකොට එතුමාගෙන් අද වෙනකොට ප්‍රකාශයක් ලබා ගත්තත් ඒ ප්‍රකාශයේ පරිදි මේ රජය ගෙන යන ක්‍රියාමාර්ග මේ සභාව ඇතුළු මේ රටේ ජනතාවට අද වෙනකොටත් අනාවරණය වෙලා නැහැ. අද අපි මේ සභාව බැලුවොත් එහෙම අද මේ විවාදයේ යන වෙලාවේ මේ සභාවේ සිටිය යුතු මේ තොරතුරු ලබා ගන්න ඕන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් නලස් මැතිතුමා මේ සභාවේ නැහැ කියලා අපි මේ අවස්ථාවේදී සඳහන් කරනවා. ඒ වගේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ක්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමත් මේ සභාවේ නැහැ කියලා මේ අවස්ථාවේදී අපි මතක් කළා දෙන්න. ඇත්තටම බැලුවොත් මේ සභාවේ අද වෙනකොට කිසිම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් අද මේ සභාවේ නැහැ. අඩුම තරමේ මේ පැත්තෙන් එහා පැත්තට පැනපු සොනික්වත් අද මේ සභාවේ නැහැ. ඉතින් ඒ හින්දා එතුමත් අද අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ රජයේ තියෙන ඇත්තටම මේ ජනතාව කෙරෙහි තියෙන මං හිතන්නේ මේ මැරුණු ජනතාව කෙරෙහි ඒ වගේම තුවාල ලැබුණු ඒ වගේම අපේ සමස්ත ජනතාව කෙරෙහි කියන අදහස මං හිතන්නේ මේ සභාවෙන් අද අපිට ඉතාම පැහැදිලිව පේනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ අවස්ථාවේදී මතක් කරනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන යනකොට මේ පාස්කු ප්‍රහාරයේ සහරාන් නැතුරු ප්‍රහාරක කණ්ඩායම් පිළිබඳව විමර්ශන ගිහිල්ලා තියෙනවා. ඉස්සරහට නඩුත් වැටිලා තියෙනවා, පුද්ගලයන්ත් අත්අඩංගුවට අරන් තියෙනවා. නමුත් හැම වෙලාවෙම මේ සහරාන් සහ පිරිස එක්ක බුද්ධිංශ සම්බන්ධ වෙනකොට බුද්ධිංශ නිලධාරීන් හෝ ඒ යම්කිසි තාක්ෂණික මෙවලම් සම්බන්ධ වෙනකොට ඒ සියලුම පරීක්ෂණ යටගහන්ඩ මේ රජය කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා සහරාන්ට උඩින් පුද්ගලයෙක් හිටිය අබු හින් කියලා. ඒ අබු හින් කියන පුද්ගලයා අනාවරණය වෙලා අවුරුදු ගණනාවක් අපි වාද විවාද කරා. ජනාධිපති කොමිසම් සභාවේ 17 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මේ අබු හින් පිළිබඳව අනුමානයක්. නමුත් කියලා තියෙනවා මේ පිළිබඳව තව වැඩිදුර පරීක්ෂණ කරන්න ඕනේ කියලා. අපි 2023 සැප්තැම්බර් 21 22 මේ සභාවේ පාස්කු ඉරිදුන ප්‍රහාරය පිළිබඳව විවාදය කරද්දී මේ අබු හින්ද් පිළිබඳව එදා මේ රජය බුද්ධිංශ නිලධාරීන් කියලා එදා පිළිගත්තා. එදා 2023 සැප්තැම්බර් 22 පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකේ 2975 වන පරිච්ඡේදයේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් නලස් මෙහෙම කියනවා. අබු හින්ද් ඉහළින් බුද්ධිංශයේ ප්‍රධානින් හිටියා. ඒක තමයි ඒ ප්‍රශ්නෙට පිළිතුර. එච්චර තමයි එතුමාට ඒකට කියන්න පුළුවන්. ඒ හින්දා අපි මේ රජෙන් අහන්න කැමති අබු හින්ද් 2017 ඉඳලා සහරාන් එක්ක ඉතාම සමීප ගනුදෙනු කරයි කියලා හෙළි වෙලා තියෙනවා. අබු හින්ද් සහරාන්ව මෙහෙව්වයි කියලා හෙළි වෙලා තියෙනවා. එහෙමනම් අපිට ප්‍රධාන ප්‍රශ්නේ තමයි මේ අබු හින්ද් බුද්ධිංශ නිලධාරියා සහරාන්ව පාවිච්චි කරේ තොරතුරු ලබා ගන්නට නැත්තම් මේ ප්‍රහාරය මෙහෙවන්නද කියලා. ඒක ඉතාම වැදගත්. මොකද දෙපැත්තටම යන්න පුළුවන්. දෙපැත්තටම යන්න පුළුවන්. එක්කෝ තොරතුරු ලබාගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ක්‍රියා කරන්නත් පුළුවන්. නැත්තම් සහරාන්න මෙහෙවලා සහරාන් වික්මන් කරලා සහරාන්ට රැකවරණය ලබා දීලා ජනාධිපතිවරණයේ ඉස්රාමේ පාස්කු ප්‍රහාරය එල්ල කරන්නත් ඒ බුද්ධිංශ වලට කටයුතු කරන්නත් පුළුවන්. ඒ වගේම අපි දන්නවා ඇමරිකාවේ FBI ආයතනය මේ රටට ආවා මේ පාස්කු ප්‍රහාරය උණයි පස්සේ. ඒගොල්ලන් විවිධ තාක්ෂණික උපකරණ ඒගොල්ලන් පරීක්ෂා කරලා IP address එකක් ඒගොල්ලන් හොයාගත්තා. ඒ IP address එක සම්බන්ධ ඒ මුස්ලිම් බුද්ධිංශ නිලධාරියා පිළිබඳව ඔබතුමාලා මොනවද කටයුතු කරලා තියෙන්නේ? ඒ නිතර නිතර සහරාන් එක්ක කතා කරපු ඒ බුද්ධිංශ නිලධාරියා මං කිව්ව පගේ මේ සහරාන්ගෙන් තොරතුරු ලබා ගත්තද නැත්නම් මේ පාස්කු ප්‍රහාරය ඉක්මන් කරන්න සහ සහරාන්ට රැකවරණය දෙන්නට තොරතුරු දුන්නද කියන ඒ විමර්ශනය ඇයි කරන්නේ නැද්ද කියලා අපි මේ රජෙන් අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම 2019 අප්‍රේල් 20 වෙනිදා සහරාන් ශැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ල කරන්නට සූදානම් වෙද්දී ඒ ශැංග්‍රිලා හෝටලේ කාමර අංක 616යි ඒ වගේම ඒ 6 වෙනි මහලේ කාමර අංක 623 වල බුද්ධිංශ නිලධාරීන් ඒ වෙලාවේ හිටියද ඒ කාමර පාවිච්චි කරාද කියලා පරීක්ෂණයක් කරන්න කියලා මේ අවස්ථාවේදී අපි රජයෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දන්නවා සහරාන් එක්ක විතරක් නෙමෙයි මේ බුද්ධිංශ සම්බන්ධ වෙලා තිබුණේ සාරා ජස්පින් කියන කටුව පිටිය බෝම්බකරුගේ බිරිඳ මරාගෙන මැරෙන බෝම්බකාරියක්. අපි දැක්ක ගිය විවාදෙත් මේ සාරාව මරන්න රජයට DNA පරීක්ෂණ තුනක් කරන්න සිද්ධ වුණා. පළවෙනි DNA පරීක්ෂණ දෙකම අසාර්ථක වුණ නිසා තුන්වෙනි පරීක්ෂණයත් කරලා සාරා මැරුණයි කියලා කොහොම හරි ඒ කේස් එකත් වහලා දාන්නට කටයුතු කරා. එතකොට එහෙම DNA පරීක්ෂණ කළා සාරා මැරුණයි කියනකොට ජනාධිපති කොමිසමේ සාක්ෂි දෙකක් තියෙනවා සාරා පණ පිටින් උන්නයි කියලා. එතකොට ඒ සාක්ෂි වලට මොනවද කරන්නේ? ඒ වගේම IP අබුබකර් කියන සහරව ඒ රටින් පන්නන්න උදව් කරපු ඒ පොලිස් නිලධාරියට මොනවද කරන්නේ කියන එක අපිට විශාල ප්‍රශ්නයක්. ඒ විවාදෙදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් නලස් මැතිතුමා මේ පිළිබඳ උත්තර දෙනවා. 2023 සැප්තැම්බර් 22 හන්සාඩ් 2979 ඡේදයේ එතුමා කියනවා විමර්ශනවලින් අබූබාකර් ඒ පොලිස් නිලධාරියට නඩු දාන්න එපයි කිව්වලු. ඒ කියන්නේ පරීක්ෂණ කරලා IP අබූබාකර්ට නඩු දාන්න එපයි කිව්වලු. නීතිපති ඒක ඇහුවේ නැහැලු. නීතිපති අහන්නේ නැතුව නඩු දාලා ඒ IP අබූබාකර් මේ වෙනකොට ඉන්ටඩික්ට් වෙලා තියෙනවලු. බොහොම සංවේදී කතාවක් කරනවා ටිරාන් නලස් අමාත්‍යවරයා. දැන් IP අබූබාකර් තැඹිලි කපනවලු. එතකොට දැන් IP අබූබාකර් තැඹිලි කපනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව ටිරාන් නලස් ඇමැතිතුමාව පිළිගන්නේ නැත්නම් ඒ විමර්ශන පිළිගන්නේ නැත්නම් ඉතින් අපිට කියන්න තියෙන්නේ ටිරාන් ඇමැතිතුමාට ගිහිල්ලා තැඹිලි කපන්න. ටිරාන් ඇමැතිතුමාට ගිහිල්ලා තැඹිලි කපලා IP අබූබාකර්ව පොලිසියට ගන්න ආයමත්. එතුමා එච්චර මෙයා ගන්න ඕනේ නැහනේ. නමුත් IP අබූබාකර්ව පොලිසියට ගන්නකොට ඒගොල්ලන්ට ප්‍රශ්න දෙකක් පැන නගිනවා. අර සාක්ෂි දුන්න දෙන්නට මොනවද කරන්නේ? ඒ සාක්ෂි දුන්න දෙන්නව මෙහෙවපු ASP මහින්ද කන්ද දැන් මේ ඇමරිකාවේ ඉන්නේ. එතුමා කියනවා එතුමා ලෑස්ති කියලා ඒක කියන්නේ. එතකොට ASP මහින්ද කන්දට මොනවද වෙන්නේ කියලා ඔබතුමාලට බරපතල ප්‍රශ්න. ඒ වගේම අපි අහනවා අබ්දුල් ලටිෆ් ජමිල් බුද්ධිංශයට සම්බන්ධ වෙන්නේ 2015 ඉඳලා. බුද්ධිංශ දන්නවා මේ කවුද කියලා. සහරාන්ව 2016 හමු වෙලා ඒ මරාගෙන මැරෙන ඒ කල්ලියට බැඳිලා තාජ් සමුද්‍රා හෝටලයේ ප්‍රහාරය සඳහා අප්‍රේල් 22 වෙනිදා කාමර අංක 365ට ඒ ජමිල් යනවා. අපි දන්නවා මේ ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් වලට නියෝගයක් දීලා තියෙනවා හැමදාම තමන්ගේ අමුත්තන්ගේ ලිස්ට් එකක් බුද්ධි අංශ වලට සහ ජනාධිපති ආරක්ෂක අංශ වලට දෙන්න ඕනේ. එතකොට ඒ අමුත්තන්ගේ ලිස්ට් එකේ අප්‍රියල් 20 වෙනිදා 21 වෙනිදා මේ අබ්දුල් ලටිෆ් ජමිල්ගේ නම මේ රටේ බුද්ධි අංශ වලට සහ ජනාධිපති ආරක්ෂක අංශ වලට ලබා දුන්නයි කියලා ඒ හෝටලේ ආරක්ෂක නිලධාරියා තහවුරු කරලා තියෙනවා. ඒ වගේම විතර නෙමෙයි මේ අබ්දුල් ලටිෆ් ජමිල් ඒ බෝම්බ ප්‍රහාරය කරගන්න බැරුව ඉද්දි CCTV වලින් අපි දකිනවා එයා අර බටන් එක ඔබලා කරගන්න බැරි වෙද්දි ඒ වෙලාවෙම කෝල් එකක් එනවා. ඒ වෙලාවෙම ෆෝන් එකට කෝල් එකක් එනවා CCTV එකේ පේනවා. එතකොට කවුද ඒ කෝල් එක දුන්නේ? ඒ වගේම පැය කීපයකින් වැල්ලම්පිටියේ ජමිල්ගේ මවගේ නිවසට බුද්ධි අංශ යන්නේ කොහොමද?
කරුමන්තවා තව මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
මට පොඩ්ඩක් තව ගරු. ඒ වගේම දෙමටකොඩ නිවසට ගිහිල්ලා ඒ බුද්ධි අංශ පිටිපස්සෙන් එනකොට තමයි ජමිල් පුපුරාගෙන එතන මැරෙන්නේ. ඒ වගේම මං කිව්වා වගේ සොනික් පිළිබඳව ප්‍රශ්නේ. සොනික් පොඩි සහරාන් හෙවත් මහතලේ සහරාන් සමග සම්බන්ධ වෙලා ඒකත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ බුද්ධි නිලධාරියා කොහොමද කටයුතු කරේ කියලා. මේක වලක්වන්න කටයුතු කරාද, තොරතුරු ගන්න කටයුතු කරාද, නැත්නම් පොඩි සහරාන්ව මෙහෙවලා ISIS සංවිධානය මේක වගකීම බාර ගන්න ඕනේ කියලා මේකට යොමු කරාද කියලා. ආරක්ෂක රාජ්‍ය මාත ප්‍රමිත බණ්ඩා තෙන්නකෝන් අවුරුදු ගණනාවකට පස්සේ අපේ විවාදයේදී හැන්සාඩ් ඡේදයේ 2798 කියනවා. ඔව් සොනික් කියන්නේ අපේ නිලධාරියෙක්. එච්චරයි. සොනික් කියන්නේ අපේ බුද්ධ්‍යංශ නිලධාරියෙක්. එච්චරයි. ඒක වහන්න ඕන. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ අවස්ථාවේදී මේ බුද්ධ්‍යංශ පිළිබඳව අපිට ප්‍රධාන සැකයක් තියෙනවා. ඒ සැකය පරීක්ෂණ මගින්, ස්වාධීන පරීක්ෂණ මගින් මේක මොන පැත්තට කටයුතු කරාද කියලා අපිට තහවුරු කරන්න. ඒ වගේම DIG නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම, නාමල් කුමාර කියන පුද්ගලයා හිටපු හමුදා බුද්ධ්‍යංශ නිලධාරි, ඒ වගේම ඇවන් ගාඩ් එකේ සේවකේ, ඒ වගේම වවුඩන්ති වල පොලිස් නිලධාරීන් ඝාතන දෙක පිළිබඳව බුද්ධ්‍යංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමග යැවීම සඳහා කටයුතු කිරීම පිළිබඳව මේ වෙනකොට සාධාරණ පරීක්ෂණයක් නැහැ. ඒ වගේම ත්‍රිපෝලි ප්ලටූන් කියන බුද්ධ්‍යංශයට සම්බන්ධ කණ්ඩායම, අසාඩ් මවුලානා ඒ කියන්නේ පිල්ලයන්ගේ ලේකම් විසින් ඒ සාක්ෂි දෙන්න ලෑස්ති වෙලා ඒ සාක්ෂි අනාවරණය කළා තියෙනවා. ඒ වගේම හිටපු නීතිපති දප්පුල්ල ලිවේරා මහතා කියපු හෙලිකල මහා දේශපාලන කුමන්ත්‍රණයේ ඒ පරීක්ෂණ පිළිබඳව මොනවාද උනේ කියලා අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කාණ්ඩ වෙනවා. මේ කරුණු අනාවරණය වෙනකොට 2023 සැප්තැම්බර් මාසේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, එතුමා ජනාධිපති කොමිසමක් විශ්‍රාම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු SI ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ තියෙනවා. එතකොට ඒ කොමිසම අද වෙනකොට මොන හරි වැඩ කටයුතු කරාද? අඩුම තරමේ එක පුද්ගලයෙක්ව හරි ගෙනෙල්ලා මේ පිළිබඳව ප්‍රශ්න කරලා තියෙනවද? ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් ඔබතුමාලා කිව්ව පත් කළා මේ පිළිබඳව නැවත විමර්ශනය කරනවායි කියලා. ඒ පිළිබඳවත් අපිට දැනගන්න කැමති මොකද්ද ප්‍රගතිය කියලා. අපි කියනවා සහරාන් ඇතුළු කණ්ඩායම ප්‍රහාරක කණ්ඩායමක්. ඒ ප්‍රහාරය කර අන්තවාදී ආගම් වාදී හැඟීම් වලින් ඒ සහරාන් කරා. නමුත් ඒ සහරාන්ගේ ඒ ප්‍රහාරක කණ්ඩායම මෙහෙවන්න මෙහෙයුම් කණ්ඩායමක් හිටියද, ඒ මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රධාන ලෙස මහමොලකරුවා හිටියද කියන ප්‍රශ්නය තමයි අපි මේ වෙලාවේ රජයට අපි ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම මේ මෙහෙයුම් කණ්ඩායම සහ ප්‍රහාරක කණ්ඩායම අනිවාර්යයෙන්ම සම්බන්ධීකරණය කරලා තියෙන්නේ මේ රටේ සමහර බුද්ධ්‍යංශ නිලධාරීන්. ඒ බුද්ධ්‍යංශ නිලධාරීන් අද ජාතික ආරක්ෂාව කියලා අද ප්‍රශ්න කරන්නේ නැතුව අද ඒගොල්ලන්ව ආරක්ෂා කරලා ඒගොල්ලන්ව යම් ඉහළ පුටුවල තියලා තියෙන්නේ ඒ පුද්ගලයෝ කට ඇරියොත් අර දේශපාලන වශයෙන් මේක පිටිපස්සේ හිටපු මහා මොලකරුවන් හෙළි වෙනවයි කියන හින්දාද කියලා අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කරන්න තියෙනවා. අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආණ්ඩුවේ නායකයෝ අද කටයුතු කරන්නේ බලය සදාකාලීනයි කියලා. හැමදාම ඒගොල්ලෝ බලය ඉන්නවයි කියන ඒ අපේක්ෂාවෙන් තමයි අද කටයුතු කරන්නේ. ඒ හින්දා තමයි අද ගානක්වත් ගන්න නැතුව මේ සභාවට එන්නේ නැතුව අඩුතරමේ කතෝලික සභාව යවන ලියුම් වලට පිළිතුරු සපයන් නැතුව ජනතාවට කොකා පෙන්නලා ඒගොල්ලන් අද ඉහළ පුටුවල වැජබෙන්. නමුත් මාස ගානයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි තව තියෙන්නේ. මේ රටේ මේ ලෝකේ සියලු දේම එක තැන තියෙන්නේ නැහැ. මේක කරකිනවා. ඒ ඉඳ කරකිලා මේකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ උත්තර දෙන ඒ කාලවකවානුව ආපුවම අපි කියනවා මේ රජයේ නායකයන්ට ඒ උත්තර දෙන්නත් ලෑස්ති වෙන්න. ඒ උත්තර දීමේදී අනිවාර්යයෙන්ම මේ රටේ කතෝලික ජනතාව විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ජනතාව විතරක් නෙමෙයි මේ ලෝකෙම, මොකද විදේශිකයෝ පවා මේ ඝාතනය වුණා, ඒ ලෝකයට මේ සත්‍ය අනාවරණය වෙනවා. ඒ සත්‍ය අනාවරණය වෙන්න ඉස්සෙල්ලා මේ සත්‍ය අනාවරණය කියන්න කියලයි මම කතාව අවසන් කරන්නේ.
පෞමිසිත ඔබතුමාට යෝජනා විස්තර කිරීම ගරු කාවින්දේ හසන් ජයවර්ධන මහත්මයා ඔබතුමාට මිනිත්තු 19 කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නිරෝෂන් පෙරරා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව මම ස්ථීර කරනවා. විශේෂයෙන්ම 2019 අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් ප්‍රහාරකයන් 8 දෙනෙක් මරාගෙන මැරුණා. ඒ වගේම ජීවිත 277ක් අපිට අහිමි වුණා. විදේශිකයන් 40 දෙනෙක් මරණයට පත් වුණා. ළමුන් 45 දෙනෙක් මරණයට පත් වුණා. ඒ වගේම 500කට වැඩි ප්‍රමාණයක් පිරිස් තුවාල ලැබලා අබ්බඝාත වෙලා අදත් වේදනාවෙන් ජීවත් වෙනවා. මේ ප්‍රහාරය පිළිබඳව ගරු සභාපතිතුමනි, අපි දකිනවා තියරීස් දෙකක් තියෙනවා, කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය බිහි කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල බුද්ධිංශ එකතු වෙලා ක්‍රියාත්මක කරා කියලා. ඒ කියන්නේ මේ 2011 ඉඳන් සහරාන් සමග හමුදා බුද්ධිංශය, රාජ්‍ය බුද්ධිංශ සම්බන්ධතා පැවැත්තුවා. ඒ වගේම එය දැනන් හිටියා මේ අය ත්‍රස්තවාදීන් හැටියට සූදානම් වෙනවා බෝම්බයක් උපුරවා හැරලා මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ කරන්න කියලා. ජාතික ආරක්ෂාව පිළිබඳව එතකොට ගැටලුවක් ඇති වෙනවා. මේකට ඉඩ දීලා අහක බලාගෙන හිටියා කියන කාරණේ රටේ ජනතාව තුළ සැකයක් ඇති වෙනවා. එතකොට ආණ්ඩු පක්ෂයෙන් කියන කාරණයක් තමයි, ඇයි මේ මුස්ලිම් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරන්න බෝම්බයක් උපුරව ගන්න කියලා. ඒගොල්ලෝ මම විශ්වාස කරන විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න නෙමෙයි බෝම්බේ පුපුරගත්තේ. ඒ අය බෝම්බේ පුපුරගත්තේ එයාගේ අන්තවාදී මානසිකත්වය තුළ මේ රටේ අහිංසක මිනිස්සු ඝාතනය කරන්න. හැබැයි ඒකෙන් වාසිය ලබා ගන්න සහ ජාතික ආරක්ෂාව මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කරලා ඒ තුළින් දේශපාලන වාසියක් ලබා ගන්න මේ වර්තමාන ආණ්ඩුව කටයුතු කරා කියන එක තමයි අපිට හැඟෙන්නේ. ඒ වගේම දෙවැනි තියරි එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා තමයි මේ රටේ විධායක ජනාධිපති, සේනාධි නායක, පොලිසිය භාරව හිටපු ඇමතිවරයා මේ ත්‍රස්ත ප්‍රහාරය ලක් වෙනකොට. එතුමා සමග කටයුතු කළා නිලන්ත ජයවර්ධන, ඒ වගේම බුද්ධිංශ ප්‍රධානී පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු කියන කණ්ඩායම්. ඒ අය දැනන් හිටියා මේ රටේ අන්තවාදී කණ්ඩායමක්, ත්‍රස්තවාදී කණ්ඩායමක් සංවිධානය වෙමින් සිටිනවා, මහා විනාශයක් මේ රටට කරන්න කියන කාරණය. හැබැයි එතුමාට යහපාලන ආණ්ඩුවත් එක්ක තිබුණු අර්බුදෙත් එක්ක මේ බෝම්බේ පුපුරවා ලීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරා කියන සැකය ඇති වෙනවා මේ රටේ ජනතාවට. ඒක කොහොමද ඇති වෙන්නේ ගරු සභාපතිතුමනි? අපිට මතකයි නාලකද සිල්වා කියන ඒ පොලිසියේ නිලධාරියා තමයි මේ සහරාන් පිළිබඳව පරීක්ෂණ කරේ. සහරාන්ව අත්අඩංගුවට ගන්න නීතිපතිවරයාගෙන් උපදෙස් ගත්තේ ගරු අධිකරණයට කරුණු වාර්තා කරේ නාලකද සිල්වා. එතකොට එක පාට මේ නාමල් කුමාර කියන පුද්ගලෙක් ඇවිල්ලා කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව එවකට ජනාධිපතිවරයාව මරන්න කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරුවෙක් තමයි නාලකද සිල්වා කියලා. ඊට පස්සේ නාලකද සිල්වව අත්අඩංගුවට ගන්න මේ පරීක්ෂණ සියලුම පරීක්ෂණ යටපත් වෙනවා. ඒත් එක්කම සහරාන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒට හා සමගාමීව අපිට මතකයි ඔක්තෝබර් 18 දේශපාලන කුමන්ත්‍රණය සිදු වෙනවා. මේකත් එක්ක ජාතික ආරක්ෂාව පිළිබඳව අර්බුදයක් ඇති වෙනවා. ඒත් එක්කම 2018 නොවැම්බර් 30 වෙනිදා මඩකලපුවේ වවුනති වූ සිද්ධියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරණයට පත් වෙනවා. ඒකත් එක්ක මාවනැල්ල බුදුපිලිම වලට හානි කරලා ඒවා විනාශ කරනවා 2018 දෙසැම්බර් මාසේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට මතකයි වනාතුවිල්ලුවේ ලැක්කවත්තේ පුපුරණ ද්‍රව්‍ය හවු වෙනවා. මේකත් එක්ක තවත් සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ලක් වෙනවා ජනවාරි 17 වෙනිදා 2019. එතකට ඊට සාපේක්ෂව අපේ හිටපු අමාත්‍ය කබීර් හෂීන් ඇමතුමාගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් තස්ලීම් ගෙදරට ඇවිල්ලා වෙඩි තියෙනවා. මේවා ගැන කල්පනා කරනකොට බුද්ධ්‍යංශ, රාජ්‍ය බුද්ධ්‍යංශ, හමුදා බුද්ධ්‍යංශ මේවා ගලප ගත්තේ නැහැයි කියලා අපිට අනුමාන කරන්න බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම විදේශ බුද්ධ්‍යංශයක් දිගින් දිගටම නිලන්ත ජයවර්ධනට දැනුම් දෙනවා මෙවැනි ප්‍රහාරයක් මේ රටේ ක්‍රියාත්මක වෙන්න නියමිතයි, මේ පිළිබඳව කටයුතු කරන්න කියලා. අප්‍රේල් 4 වෙනිදා කියනවා, අප්‍රේල් 20 වෙනිදා කියනවා, අප්‍රේල් 21 වෙනිදා කියනවා. හැබැයි ඒ පිළිබඳව ඒ අය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් නියෝජ්‍ය කතානායකතුමනි, මේ රජය කියනවා 99%ක් මේ පරීක්ෂණ අවසන් කියලා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් වුණාගෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙක් මාරු කරනවා මේ පරීක්ෂණය කරපු. එතකොට ශානි අබේසේකර ඇතුළුව මේ අයකට මාරු වීම ලබා දෙනවා. ඒකත් එක්ක මේ නිලධාරීන් තමයි ගරු සභාපතිතුමනි, නියෝජ කතානායකතුමනි, සැකකරුවන් 136 දෙනෙක් අත්අඩංගුවට ගන්න. ඒකෙන් 113 දෙනෙකුට නඩු පවරනවා. මේ නිලධාරී මාරු කරාගෙන් පස්සේ කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නෙත් නැහැ. ඒ වගේම කිසිම පුද්ගලයෙකුට ඊට පස්සේ නඩු දාන්නෙත් නැහැ. නමුත් ඇමරිකාවේ FBI ආයතනය ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට IP ඇඩ්‍රස් එකක් දෙනවා. මේ IP ඇඩ්‍රස් එක පැහැදිලිවම සහරාන් එක්ක දිගින් දිගටම සම්බන්ධතා පවත්වපු දුරකථනයක්. මේ පුද්ගලයව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට හමුදා බුද්ධ්‍යංශයේ ක්‍රියාන්විතයක් කියලා රාජ්‍ය ආරක්ෂාවට මේක බලපානවා කියලා මේ නිලධාරියාව ප්‍රශ්න කිරීමෙන්, එහෙම නැත්නම් මේ සැකකරුව ප්‍රශ්න කිරීමෙන් වළක්වනවා බ්‍රිගේඩිය චූලා කොඩිතුවක්කු කියන පුද්ගලයා. එතකොට අපි අහන්නේ සහරාන් එක්ක තිබුණු සම්බන්ධතාවය මොකද්ද? මේ පුද්ගලයාට දිගින් දිගටම සහරාන්ට දුරකථන ඇමතුමන් වලින් සම්බන්ධ වෙන බුද්ධ්‍යංශ මේ නිලධාරියා. ඒ නිලධාරියා එක්ක තිබුණු සහරාන්ගේ සම්බන්ධතාවය මොකද්ද? ඇයි එහෙනම් ඒ නිලධාරියා මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කරේ නැත්තේ? ඒකට උත්තර දෙන්න ඕන බ්‍රිගේඩිය චූලා කොඩිතුවක්කු කියලා අපි කියනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අපි දිගින් දිගටම අහපු කතාවක් තමයි මේ සොනික් කියන කෙනා. ඉස්සෙල්ලාම ඕක කිව්වේ හරින් ප්‍රනාන්දු මැතිතුමා. නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට මතක ඇති මේ ගරු සභාවේ කළුපාට සාටකයක් එතුමා දාගෙන කිව්වා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙන තාක්කල් මේ කළු සහටකය ගලවන්නේ නැහැයි කියලා. එතුමා තමයි කිව්වේ මේ සොනික් සොනික් කියන පුද්ගලයා ගැන. එතකොට CID එක ජාතික තෞහික් ජමාත් සංවිධානයේ නියෝජිතයෙක්ව අත්අඩංගුවට ගන්න. එයා තමයි මාතලේ සහරාන්, එහෙම නැත්නම් පොඩි සහරාන්. මේ පොඩි සහරාන් එක්ක සම්බන්ධතා පවත්වපු නිලධාරියෙක් ඉන්නවා, පොලිස් පරීක්ෂක බණ්ඩාර. මේ පොලිස් පරීක්ෂක බණ්ඩාර තමයි සොනික් සොනික් කියන්නේ. එතකොට මේ පොලිස් පරීක්ෂක බණ්ඩාරට මොකද්ද තිබුණු අවශ්‍යතාවය? මේ මාතලේ පොඩි සහරාන්, එහෙම නැත්නම් ජාතික තෞහික් ජමාත් සංවිධානයේ ඒ ත්‍රස්ත කණ්ඩායමත් එක්ක තිබුණු ගනුදෙනුව මොකද්ද? ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සිටි නිලධාරියෙක් කියලා මෙයාවත් ප්‍රශ්න කිරීම් වලින් වළක්වනවා. ඒ වළක්වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ කියන පුද්ගලයා. එතකොට ගරු සභාපතිතුමනි, අපිට සාධාරණ සැකයක් එනවා මේ කණ්ඩායමත් එක්ක පැහැදිලිව රාජ්‍ය බුද්ධි සේවයත් ඒ වගේම හමුදා බුද්ධ්‍යාංශයත් එකතු වෙලා වැඩ කටයුතු කරා කියලා. හරි, එතකොට ඒ අනුවර්ත නාමයෙන් හඳුන්වන මේ සොනික් සොනික් තමයි කියන්නේ මාතලේ පොඩි සහරාන්ට මේ ප්‍රහාරයෙන් පස්සේ ISIS සංවිධානයට කියන්න මේ ප්‍රහාරයේ වගකීම බාර ගන්න කියලා. එතකොට අපි අහන්නේ IP බණ්ඩාරට මොකද්ද තියෙන උවමනාව? ත්‍රස්ත සංවිධානයක ක්‍රියාදාමයක් තවත් ත්‍රස්ත සංවිධානයක් බාර ගන්න කියලා බලපෑම් කරන්න කියන එක අපි අහනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ගලප ගන්න හරි ලේසි පොඩි ළමයෙක්ට උනා. මේ සමීකරණය පැහැදිලි. ඊට පස්සේ මේ ජමීල් කියන පුද්ගලයා, එයා තමයි දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලේ බෝම්බේ පුපුරව ගත්තේ. දැන් මට පෙර කතා කරපු නිරෝෂන් පෙර මන්තුමා කියපු ආකාරයට ජමීල්ගේ අම්මගේ ගෙදරටත් බෝම්බේ පුපුරව ගන්න කලින් බුද්ධ්‍යාංශ නිලධාරීන් යනවා. එතකොට බුද්ධ්‍යාංශ නිලධාරීන් කොහොමද දැනන් හිටියේ කවුද ජමීල් කියන්නේ? එයාගේ ගේ කොහෙද තියෙන්නේ? මෙයා දැන් බෝම්බේ පුපුරව ගන්න යන්නේ කියලා ඒගොල්ලෝ දැනන් හිටියේ කොහොමද? ඒ වගේම ජමීල් යනවා ටාජ් සමුද්‍රා හෝටලේ බෝම්බේ පුපුරව ගන්න බැරි වුණාම දෙහිවල ප්‍රදේශයේ එක්තරා මේ මුස්ලිම් පල්ලියකට. ඒ පල්ලියට ගියාපුවාම එතන ඉන්න නිලධාරියා, එතන ඉන්න ආරක්ෂක නිලධාරියා, එයා පොලිසියේ විශ්‍රාමික නිලධාරී, එයා මෙයාව සැකසිතයි, මෙයාව අල්ලගෙන කතා කරනකොට මෙයා කියනවා මම බිරිඳත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන මෙතෙන්ට ආවේ. එතකොට කියනවා හරි, එහෙනම් බිරිඳට කෝල් එකක් ගන්න කියලා. ඒ අවස්ථාවේදී කෝල් එකක් ගන්නකොට බිරිඳ කියනවා හමුදා බුද්ධ්‍යාංශ අපේ ගෙදරට අවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ නිලධාරියාට, මේ විශ්‍රාමික පොලිස් නිලධාරියාට, මේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට ඒ පුද්ගලයා දුරකථනයෙන් කියන ওই මිනිස්සයාට යන්න දෙන්න කියලා. ඊට පස්සේ තමයි ජමීල් ට්‍රොපිකල් ඉන් එකේ බෝම්බේ පුපුරව ගන්න. හැබැයි ඔබට මතක ඇති චැනල් 4 නාලිකාවේ මේ අසාද් මවුලානා කියනවා සුරේත් සාලේ මෙයාට කෝල් කරලා දුරකථන ඇමතුමක් දීලා කිව්වා ජමීල්ව ටාජ් සමුද්‍රා හෝටලෙන් ගන්න කියලා. එතකොට මේ සියල්ලක්ම අපිට ගලප ගන්න හරි ලේසි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ පුද්ගලයා පැහැදිලිවම බුද්ධ්‍යාංශත් එක්ක සම්බන්ධතාවයක් තිබුණා. ඒත් එක්කම මේ පුද්ගලයා පිළිබඳව පැහැදිලිවම සාලේ බුද්ධ්‍යාංශ ප්‍රධානිය හිටපු බුද්ධ්‍යාංශ ප්‍රධානියා දැනුත් මේ රටේ ඉහළම බුද්ධි මේ නිලධාරියෙක් හැටියට කටයුතු කරනවා. ඔවුන් මේ පිළිබඳව දැනගෙන හිටියා. ඊට අමතරව ගරු සභා නියෝජ්‍ය කතානායකතුමනි, සහරා ජස්මින් කියන කාන්තාව පිළිබඳව දිගින් දිගටම අපි කතා කරා. සහරා ජස්මින් කියන කාන්තාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමිය දැනන් හිටියා මේ ප්‍රහාරය පිළිබඳවත්, මේ ප්‍රහාරයේ තොරතුරු පිළිබඳවත්. එතකොට එක පැත්තකින් එතුමිය ජීවතුන් අතර ඉන්නවා කියන තහවුරුකම ලැබුණා. මොකද එතුමිය පැන යනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් හිටියා. දැන් පැහැදිලිව එතුමිය පණ පිටින් ඉන්නවා කියලා තොරතුරු තියෙද්දි තුන් වතාවක් පරීක්ෂණ කරනවා එතුමිය මැරිලා කියලා තහවුරු කරන්න. එකපාරක් කරලා මේ රිසල්ට් එක නෙගටිව් නම් දෙවෙනි වතාවක් කරන එක ප්‍රශ්නයක් නැහැ. තුන් වතාවක් කරනවා ගරු සභාපතිතුමනි, එතනින් මේක නතර වෙන්නේ නැහැ. ඊළඟ කාරණය තමයි අපි දැක්කා ගැලණි ගඟ සිද්ධිය එතනදී පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරියක් එනවා. ඒ එන එක එන ලොරිය අප්‍රේල් 5 වෙනිදා 2019 අලුයම 3ට තමයි පොලිස් සැරයන් රත්නායක නතර කරන්නේ 37.97.3. එතුමා නතර කරලා මේක පරීක්ෂා කරන්න හදනකොට දේශබන්දු තෙන්නකෝන් කතා කරලා කියනවා මේ ලොරියට යන්න දෙන්න කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහර වෙලාවට දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට තවත් කෙනෙක් කියන්න ඇති අපේ හිතවත් එක්කෙනෙක්ගේ ලොරියක් නතර කරලා තියෙනවා මේක මෙතනින් පිටමං කරන්න කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගෙන් අහන්නේ නැත්තේ ඔබට කවුද අනුබල දුන්නේ, ඔබෙන් කවුද ඉල්ලීම් කරේ මේ ලොරිය නිදහස් කරන්න කියන කාරණේ? ඇයි ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඒ වගේම පොලිස් සැරයන් රත්නායක මහත්මයා 2019/04 වෙනිදා පැය 3:10 තොරතුරු පොතේ 333 පිටුවේ 92 ඡේදයේ මේ පිළිබඳව සටහන් කරලා තියෙනවා. ඉතින් එතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ සටහන කරලා තියෙන එක පිළිබඳව. එහෙම නැත්නම් අපි මේ පිළිබඳව දන්නේ නැහැ. ඒ වගේම මේක ඉතාමත් පැහැදිලි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හමුදා බුද්ධ්‍යාංශත් රාජ්‍ය බුද්ධ්‍යාංශත් මේ පිළිබඳව පැහැදිලි දැනුවත් වීමක් තිබුණා කියන එක අපිට මේකෙන් තහවුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, දැන් මෙතුමට ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයේ 6 පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙනවා. තාමත් විනය ක්‍රියාමාර්ග අරන් නැහැ. ඒ වගේම එතුමාට එල්ල වෙලා තියෙන චෝදනාවලට වැරදිකාරයා වෙලා රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන්න කියලා තියෙනවා. හත් දෙයියනේ වන්දියක් ගෙවන්න කියලා තියෙන පුද්ගලෙක්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරලා තියන්න පුළුවන්? මිලියන 75ක් මිනිස්සු මැරිලා ඒ මැරිච්ච මිනිස්සුගේ පවුල් වලට මේ මිනිහා එක ගෙවලත් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඒ විතරක් නෙමෙයි, තම නිත්‍ය තුනක් කාලයක් තියෙනවා.
ජනාධිපති විමර්ශන කොමිසමේ තියෙනවා නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා සලකා බලන්න කියලා. එහෙම වෙලත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි නැහැ. ඒ වගේම නිලන්ත ජයවර්ධන 2019/04 වෙනිදා ජාත්‍යන්තර බුද්ධි සේවයකින් තොරතුරක් එනවා මෙන්න මෙහිම ප්‍රහාරයක් අපේ රටට එල්ල වෙනවා කියලා. 2019/19 වෙනිදා තමයි මෙයා යුද හමුදා බුද්ධ්‍යාංශ වලට මේ තොරතුරු වාර්තා කරන්නේ. දින 14-15 ගිහිල්ලා ඉවර වෙලා එතකම් බිත්තර තඹ තඹ ඉඳලා නිලන්ත ජයවර්ධන. ඒ වගේම 20/21 තමයි නිලන්ත ජයවර්ධන පූජිත ජයසුන්දරටයි හේමසිරි ප්‍රනාන්දුටයි මේවා දැනුවත් කරන්නේ. හැබැයි මතක තියාගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාස්කු නිදා ත්‍රස්තපාරේ එල්ල කිරීමට වසරකට පෙර තමයි සම්පූර්ණ විමර්ශන සහ ක්‍රියාන්විතයේ වගකීම නිලන්ත ජයවර්ධන බාරගන්නේ. නිලන්ත ජයවර්ධන මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගන්නවා. එහෙම වෙලා තමයි මේ ප්‍රහාරය අපේ අහිංසක මිනිස්සු එල්ල කරලා මරලා දැම්මේ. එතකොට ගරු සභාපතිතුමනි, අපි දැන් මේක ගලපගෙන ඉවරයි. We have formulated this entire incident. ඒක නිසා මේ ගැන අපි තවදුරටත් කතා කරලා වැඩක් නැහැ. අපි කතා කරන්න ඕනේ මේ මැරිච්ච ජනතාවට සහ අපිට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නේ කොහොමද කියලා. ඒකට වැඩපිළිවෙලක් ගරු සජිත් ප්‍රේමදාස මේ රටේ ප්‍රධාන විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි අපි කරන්න හදන්නේ ස්පෙෂල් ඉන්වෙස්ටිගේෂන් කමිෂන් එකක් අපි ස්ථාපනය කරනවා. කමිෂන් ඔෆ් ඉන්ක්වයරි ඇක්ට් නම්බර් 17/1948. ඒ වගේම චයාමන් ලංකාවේ කෙනෙක් චයාමන් කෙනෙක් හැටියට පත් කරලා, ඒ වගේම 2 ෆොරින් ජජස්, 1 ෆොරින් ඉන්වෙස්ටිගේටර්, 2 ලෝකල් ජජ්, 1 ලෝකල් ඉන්වෙස්ටිගේටර්, 1 ප්‍රෙසිඩන්ට් කවුන්සිලර් කෙනෙක් හැටියට අපි මේක පත් කරනවා. ඒ වගේම ඉන්ස්ටිටියුෂන් ඔෆ් ක්‍රිමිනල් ප්‍රොසීඩින් බයි AG Act number 17/1948 will be amended. ඒ වගේම establishment of a special court. මේ හරහා මේ රටේ අපේ මිනිස්සුන්ට වෙච්ච හානියට අපි යුක්තිය පසඳලීම සඳහා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පක්ෂයක් හැටියට අනාගත රජයක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුළ ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ඒ වගේම මේ මරණයට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් කතෝලිකයෙක් හැටියට මගේ විශ්වාසය තුළ මම මෙන්න මේ යාඥාව තප්පරයක් කියලා මට අවසන් කරන්න දෙන්න කියන ඉල්ලීම මම කරනවා ඔබට. මොකද හේතුව මේ රටේ අහිංසක මිනිස්සු දහස් ගණනාවක් අද ඉතාමත් වේදනාවෙන් සිටින්නේ මේ පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට වෙනකම්. එහිදී ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. සමස්ත රටේ ජනතාවම අද ඉතාමත් ඇඬූ කඳුලින් ඉන්නේ මේකට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ. හැබැයි අපි පැහැදිලිව ගරු කතානායකතුමනි කියනවා මේ ම්ලේච්ඡ ප්‍රහාරය කරපු මිනිස්සුන්ගේ හදවත් කතා කරනවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරය කරපු එක වෙන්න ඉඩ දුන්න මිනිස්සු ජීවත් වෙනවා. ඒ අයට මේ මිනිස්සුන්ගේ වේදනාව අඳෝනාව ඇහෙනවා ගරු සභාපතිතුමනි. ඒක නිසා අපි විශ්වාස කරන දෙවියන් වහන්සේගේ බලෙන් අනිවාර්යයෙන්ම මේ පුද්ගලයන්ව හෙළිදරව් වෙනවා. ඒ වෙන තාක්කල් මේ රටේ දේව රාජ්‍ය ගොඩ නැගෙනකන් අපි අනිවාර්යයෙන්ම ගරු සභාපතිතුමනි සටන් කරනවා කියන එක මතක් කර දෙමින් ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා.
පෞමිසිතේ වදන. ගරු ආචාර්ය විද්‍යාදාස රාජපක්ෂ මහත්මයා ඔබතුමාට මිනිත්තු 24ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේදී නැවත වතාවක් අපි කතා කරන්නේ මේ රටේ සිදුවන ඉතාමත්ම දරුණු කුරිරු ම්ලේච්ඡතම අපරාධයක් සම්බන්ධව සහ ඒ අපරාධයෙන් විඳිතයන් බවට පත් වූ අයගේ වේදනාව පිළිබඳව අපි කවුරුත් පිළිගන්නවා මේක මහ පොළව නූලන තරමේ අපරාධයක් කියන කාරණය. මෙවැනි අපරාධයක් වෙයි කියලා අපිට යම් යම් ආකාරයෙන් සංඥාවන් තිබුණ නිසා ඔතන මතක ඇති 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර අපේ රටට මේ වගේ තර්ජනයක් තියෙනවා කියලා. ISIS සංවිධානයට සම්බන්ධ අය මේ රටේ බෝම්බ පුපුරවන්න, මිනිසු ඝාතනය කරන්න, මේ රට ලේ විලක් කරන්න බලාගෙන ඉන්නවයි කියන කාරණේ මම මතක් කරා. ඒකේ වෙලාවේ බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වුණා. බොහෝ දෙනා ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ඒකට ප්‍රහාර එල්ල කරා. ගාන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමාට මතක ඇති ඔබතුමාලා පිහිටපු ආණ්ඩුවේම කැබිනට් ප්‍රකාශකතුමා තමයි ඊට පහුවෙන්දම කිව්වේ විජේදාස රාජපක්ෂ තමයි ජාතිවාදියා, එයා තමයි මේ ලේ වැගිරෙන ආරවුල් ඇති කරන්න මේ රටේ කටයුතු කළේ කියලා ඔබතුමාට මතකයි. ඒ වෙලාවේ මුස්ලිම් ජනතාවත් මාත් එක්ක බොහෝ දිනක් තරහා වුණා, වෛර බැඳා. ඒක සාධාරණයි, ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ. එදා මම කියපු ප්‍රකාශය පිළිබඳව හරි ඇගයීමක් කළේ ගරු රවුෆකින් අමාත්‍යතුමා විතරයි. එතුමා කිව්වා මේක සුළුවට තකන්න එපා, මේකට එතුමාට පහර දෙන කෙනෙක් කරන්න ඕන, මේකේ සත්‍යයක් තියෙනවද කියලා අපි හොයාගන්න පරීක්ෂණ කරලා මේක වෙන්න යනවා නම් මෙවැනි දේවල් වළක්ව ගන්න ඕනේ කියලා කිව්වා. හැබැයි එහෙම දෙයක් උනේ නැහැ ගරුණ්‍ය කතානායකතුමනි. මම හරියට මාස 29ක් 30 ඒ අවලාදවලට ලක් වුණා. ඒ වගේම මාව දැඩි ලෙස අවලාදයට විවේචනයට ලක් කරලා මම හිතන්නේ භාෂා තුනෙන්ම පුවත්පත්වල ලියවෙලා තිබුණා ආටිකල්ස් 1000කට වැඩිය. ඒ මාස 26 කාලය තුළ මම බොහොම ඉවසීමෙන් හිටියා. මොකද මගේ හෘද සාක්ෂිය අනුව මම දන්නවා මම කතා කරේ මට තියෙන තොරතුරු අනුව කියලා. මාස 29කට පස්සේ තමයි මේ අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වුණේ. ඒ සිද්ධ වුණාට පස්සේ ඒකට ජනාධිපතිතුමා පත් කළා කොමිසමක්. ඒක ජනාධිපති කොමිසම් සභාව පනත යටතේ කොමිසමක් නෙවෙයි, සාමාන්‍ය කොමිසමක්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු විජිත මලල්ගොඩ මැතිතුමාගේ සභාපතිත්වයේ ඒ කොමිසමේ පළවෙනි සාක්ෂිකාරයා විදිහට මම තමයි සාක්ෂි දුන්නේ. අපි ඒකට ජනාධිපතිතුමාට කිව්වා ඒක ප්‍රමාණවත් නෑ, ඒකට නීතිමය බලයක් නෑ,
ඒක නිසා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පනත යටතේ කොමිෂන් සභාවක් පත් කරන්න කියලා. ඒ අනුව ඒවකට අභියාචනාධිකරණ විනිසුරු ගරු ජනග්‍රසිල්ලා මැතිතුමාගේ සභාපතිත්වයෙන් කොමිෂමක් පත් කරා. එතුමා වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ කොමිසමට ගිහිල්ලා මම සාක්ෂි දුන්නා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්න තොරතුරු අපි ලබා දුන්නා. මේ සභාවෙන් අපි විතරක් නෙවෙයි මේ මහ පොළවේ ජීවත් වෙන හැම මිනිහෙකුටම උවමනාකමක් තියෙනවා මේ අපරාධය පිළිබඳව සත්‍ය දැනගන්න. මේකේ සුළමුල පිළිබඳව සත්‍ය තොරතුරු සොයාගන්නකම් ජනතාවට විශාල වේදනාවක් තියෙනවා. ඒ වේදනාව අපිටත් තියෙනවා. මම මුලින්ම මේ අවුරුදු පහක් ගත වෙන තැන නැවත වතාවක් ඒ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වුණු සියලු දෙනාටම අපේ බලවත් ශෝකය කනගාටුව මේ අවස්ථාවේදීත් මම ප්‍රකාශ කරනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා අනාගතයේ මේ පුංචි ශ්‍රී ලංකාව තුළ ඊටාත්ම අහිංසක විදියට ජීවත් වෙන ජන කොටස් සියලු දෙනාට මේ වගේ ඛේදවාචක වලින් තොරව මේ වගේ සාහසික ක්‍රියාවන් වලට මුහුණ නොදී ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වේවා කියලා. ඒ අනුව මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වුණා. ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණ කටයුතු පැවැත්තුවා. පොලිසිය ක්‍රියාකලාපය පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මීට පෙරත් මේ සභාවේ කියලා තියෙනවා, මම දෝෂ දර්ශනයට ලක් කරලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලිසිය දින 7කට පස්සේ තමයි මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරේ. ඒ කරුණු වාර්තා කරෙත් ඒක හරි අසාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් මිනිහෙක් තුවාලයක් වුණත් පැය 24න් පොලිසිය කරුණු වාර්තා කරන්න ඕන. දින 7ක් යනකොටත් වාර්තා නොකරපු නිසා මම මේ සියලු පොලිස් ස්ථානවලට නීතිපතිට පොලිස්පතිට ලිඛිතව දැනුම් දුන්නා මේකට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව මටත් පස්සේ අවස්ථාවක පුදුමයට පත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු ලේඛන දැකපුවාම පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු තොරතුරු වාර්තාවේ කියනවා පොලිසියට දැනුම් දීමක් කරලා තියෙනවා කියලා. අය අප්‍රේලි 21 වෙනිදා මෙන්න මෙහෙම බෝම්බ පිපිරීමක් වෙලා මිනිස්සු මැරිලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ තොරතුර ලිව්වේ නැත්තම් පොලිසිය ඒ වගේ දෙයක් නොදන්නවා හා කියන හැඟීමක් තමයි කෙනෙකුට එන්නේ. ඉතින් ඒක නිසා ඒ අතපසුවීම් ගැන මම එදත් හෙළිදරව් කරා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පොලිස් පරීක්ෂණ පොලිස් විමර්ශන සිදු වුණා. ඒ විමර්ශන නිසි පරිදි සිදු නොවුණ කියලා හුඟක් චෝදනා ගරු මන්ත්‍රීතුමාලා කරා. ඒවේ අඩුපාඩුකම් පෙන්වලා දුන්නා. වර්තමානයේ තියෙන තත්ත්වය අනුව අධිචෝදනා පත්‍ර 43ක් ඉදිරිපත් කරලා තියෙනවා. චූදිතයෝ 93 දෙනෙක් ඉන්නවා මේ නඩුවල. එතකොට මේ අධිචෝදනා පත්‍ර 43ම ගොනු කරන ලැබුවේ වර්තමාන නීතිපතිතුමා විසින්. වර්තමාන නීතිපතිතුමා 2021 මැයි මාසයේ තම තනතුර බාර ගන්නට පෙර හිටපු නීතිපතිතුමා දප්පුල දෙලිවේර මැතිතුමා අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරා මහාධිකරණයට. ඒකේ චූදිතයන් බවට පත් කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාත්, පොලිසියේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයාත්. ඒ නඩුව ගත්තේ ත්‍රිපුජ්‍යල විනිශ්චය ආසනයක. ඒ නඩුව විමසලා ඔවුන් දෙදෙනා නිදහස් කරා. ඔවුන්ට චෝදනා ඔප්පුනේ නැහැ කියලා ඔවුන් දෙදෙනා නිදහස් කරේ කොළඹ මහාධිකරණයේ ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයක් මගින්. ඊට පස්සේ තොරතුරු ලැබිච්ච තොරතුරුලට අනුව නීතිපතිතුමා විසින් වර්තමාන නීතිපතිතුමා විසින් අධිචෝදනා 43ක් චූදිතය 93කට එරෙහිව පවරලා එහි ප්‍රධාන නඩුවේ ඉන්නවා චූදිතයෝ 25ක්. ඒ චූදිතයෝ 25 දෙනාට එරෙහිව නඩුව මේ වෙනකොට කොළඹ ත්‍රිපුජ්‍යල විනිශ්චයාසනයේ ගරු දමිත් තොටවත්ත මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව සාක්ෂි විභාගය ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට සාක්ෂිකරුවෝ 78 දෙනෙක් සාක්ෂි දීලා අවසන්. එතකොට තවත් සාක්ෂිකරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අනුව මේ වෙන විට අධිකරණයේ වගකීම ඉටු කරමින් පවතිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණයටවත් නීතිපතිවරයටවත් ඔවුන්ට හිතෙන ආකාරයට චෝදනා ඉදිරිපත් කරන්න නඩු පවරන්න බෑ. මේ රටේ තියෙන නීති ක්‍රමය අනුගමනය කරලා පොලිසිය විසින් විමර්ශන සිදු කරලා ගෙනල්ලා තොරතුරු ලබා දුන්නම එතකොට නීතිපතිවරයාට බලය තිබෙනවා ඒවා ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි තියෙනවයි කියලා ඇතුමට හැඟී යනවා නම් ඒ නඩු කටයුතු පවරන්න. දැන් දප්පුලද ලිවේර මැතිතුමා එතුමා විශ්‍රාම යන දිනේදී කරපු ප්‍රකාශයක් විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. එතුමා විශ්‍රාම යන දිනේදී හැන්දෑවේ කිව්වා මේකේ විශාල උමන්ත්‍රණයක් තියෙනවා, මහ මුලකරුවෙක් ඉන්නවා කියලා. ඉතින් ඒක බරපතල කාරණයක් නිසා අපි පොලිසියට උපදෙස් දුන්නා එතුමාගෙන් ඒ පිළිබඳව එතුමා දන්න කුමන හෝ තොරතුරක් දෙන්න කියලා අපිට. එතුමාට දැනන ඕනම තොරතුරක් දෙන්න අපි පොලිසියට දැනුම් දෙන්නම් මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන්න. හැබැයි එතුමාගෙන් පොලිසිය ප්‍රකාශයක් ඉල්ලපුවාම එතුමා පොලිසියට ආවේ නැහැ, පොලිසිය මගහැරියා. එතුමා අභියාචනාධිකරණයට රිට් ආඥාවක් ඉදිරිපත් කරලා කිව්වා එතුමාගෙන් එතුමාව CID එකට කැඳවන්න එපැයි කියලා. පසුව ප්‍රකාශයක් එතුමාගෙන් ඖද්‍යලිකව ගන්නවා කියලා තිබුණා. ඒක මම දන්නේ නැහැ ගත්තද නැද්ද කියලා. හැබැයි ඒ ප්‍රකාශය බරපතලයි. නීතිපතිවරයෙක් එතුමා ප්‍රකාශයක් කරනවා එතුමා යටතේ නඩු පවරපු විමර්ශනය කරපු කාරණයක් සම්බන්ධව රටට හෙළිදරව් නොවුන චෝදනා පත්‍රයට ඉදිරිපත් නොකරවපු මහා අපරාධයක් කුමන්ත්‍රණම් මේක යට තියෙනවා, මේක යට තවත් කෙනෙක් ඉන්නවා කියලා කියනවා. ඒ ප්‍රකාශය ගැන අපිට දොස් කියන්න බෑ. එහෙම දෙයක් තියෙනවා නම් එතුමා කියන්න ඕනේ. හැබැයි එතුමා ඇවිල්ලා මාධ්‍යට ඒක කියලා වැඩක් නැහැ. එතුමා නීතිපති. එතුමාට පූර්ණ බලය තිබුණා පොලිස්පතිට නියෝග කරන්න, පරීක්ෂණ කරන අතරතුරේදී අහවල්ලාගේ කට උත්තර ගන්න, අහවල් තොරතුරු එකතු කරන්න, ඒ මත එතුමාට නඩු පවරන්නත් බලය තිබුණා. ඉතින් ඒක නිසා එතුමාගෙන් ඒ අඩුපාඩුව සිද්ධ වුණා. හැබැයි වර්තමාන නීතිපතිතුමා එතුමාට තිබෙන තොරතුරු සියල්ල එකට එකතු කරගෙන එතුමාගේ අතින් පැහැරහැරීමක් කරලා නැහැ. විශේෂ ජ්‍යෙෂ්ඨ නිලධාරි කණ්ඩායමක් මේ වෙනුවෙන් යොදවලා අද දක්වා ඒ ඒකකේ ක්‍රියාත්මක වෙනවා. මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තු විදියට ඔවුන්ගේ වගකීම ඔවුන් ඉෂ්ට කරනවා. දැන් සාක්ෂිකරු 78 දෙනෙක්ගේ සාක්ෂි ඉවර කරලා තියෙන්නේ. ඊළඟට ගරුව නියෝජ්‍ය කතානායකතුමනි, නිලන්ත ජයවර්ධන සම්බන්ධව ප්‍රශ්නයක් සඳහන් කළා. මම කතා කරන්නේ පොලිසියේ ලබාගත් තොරතුරු අනුව නෙවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන තොරතුරු අනුවයි මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. ඒ අනුව ගරු ජනග්‍ර සිල්වා සභාපතිත්වය දරපු ජනාධිපති කොමිෂන් සභාව විසින් නියෝගයක් දීලා තිබුණා නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න කියලා. එතකොට ඔහු සම්බන්ධව ඔහු වග උත්තර කරු කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණා මූලික අයිතිවාසිකම් නඩු 12. එතකොට මේ මූලික අයිතිවාසිකම් නඩු 12 දීපු තීන්දුව අනුව විනය පරීක්ෂණයක් පවත්වන්න කියලා පොලිසියට නියෝග කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට නිලන්ත ජයවර්ධනට එරෙහිව පවත්වපු විනය පරීක්ෂණය අනුව ඔහු නිදොස් කරලා තියෙනවා. හැබැයි පොලිස් කොමිසමේ නිදොස් කිරීම බාර අරන්නේ නැහැ. මූලික පරීක්ෂණේ ඔහු නිදොස් කියලා කිව්වට ඒ නියෝගය පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ අනුව පොලිස් කොමිසම නියෝග කරලා තියෙනවා ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ සම්බන්ධව නිලන්ත ජයවර්ධන මේ වෙන විට අභියාචනාධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩු කටයුතු තාම අවසන් නැහැ. ඊළඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පිළිබඳව ගරු ජනග්‍ර සිල්වා මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාව නියෝගයක් දීලා තියෙනවා ඩිරෙක්ෂන් එකක් දීලා තියෙනවා විනය පරීක්ෂණයක් පවත්වන්න කියලා. එතකොට ඒ විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කරලා තියෙනවා විනය පරීක්ෂණය පවත්වපු නිලධාරීන්. හැබැයි ඒක එතනින් අවසාන වෙන්නේ නැහැ. ඔහුට එරෙහිව මේ වන විට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව නඩු 7ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරලා තියෙනවා. එතකොට ඒ අධිකරණ තීරණය ඒ අධිකරණයේ දෙනු ලබන තීරණවලට අනුකූලව තමයි නීතිපතිවරයාට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට චැනල් 4 සම්බන්ධව කාරණේ මතක් කරා. ආසාඩ් මවුලානා කියන තැනැත්තා ගරු චන්ද්‍රකාන්තන් රාජ්‍ය ඇමතිතුමාගේ කාලයක් පුජ්‍යලික ලේකම්වරයා විදියට හිටියා කියලා ඔහු විසින් ලොකු චෝදනාවක් ඉදිරිපත් කරා. යම් යම් හෙළිදරව් කිරීම කියලා ඉදිරිපත් කරා. ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ අපි මීට පෙර දිගින් දිගට සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් ඇතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව පරීක්ෂණ කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ පරීක්ෂණ කමිටුවේ වාර්තාව දැන් ලැබෙනකන් තමයි නීතිපතිවරයා ඉන්නේ. ඊළඟට මෑතදී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශයක් සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු විමර්ශනය අවසන් වුණාට පස්සේ පොලිසිය විසින් නීතිපතිවරයාට ලබා දෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අධිකරණමය පැත්තෙන් මේ සිද්ධියට අදාළව අපිට කියන්න පුළුවන් කරුණු. මේ පිළිබඳව මේ සිදුවෙච්ච පරීක්ෂණ වලින් මේ පවත්වගෙන යන නඩුහබ වලින් සාධාරණයක් ඉටු නොවෙනවයි, මින් ඔබට ගිය තවත් කරුණු තියෙනවයි කියනවා නම් ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳව කරුණු සොයා බැලිය යුතුයි. කවුරුත් කාටවත් කියන්න බෑ ඒ පිළිබඳව පරීක්ෂණ විමර්ශන කටයුතු නොකළ යුතුයි කියලා. ගරු නිරෝෂන් පෙරම මැතිතුමත් සඳහන් කරා මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳව. මම පිළිගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව පැත්තෙනුත් වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවේ විසින් තේරීම් කාරක සභාවක් පත් කරලා තිබුණා. ඒකේ වාර්තා පිළිබඳව මොනව වුණාද කියන එක මමත් හරියට දන්නේ නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුව වගකීමක් ඉටු කරනවා නම් ඇත්ත වශයෙන්ම පක්ෂ නායකවරු පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න ඕන. පාර්ලිමේන්තුව විසින් ගත යුතු පියවර කුමක්ද කියලා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය බොහොම පැහැදිලි. ලබා දෙන ඕනෑම විමර්ශන තොරතුරක් අනුව මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා බැඳී සිටිනවා. ඒ විමර්ශන අලුත් විමර්ශන තොරතුරු මොනවා හරි ලැබුණොත් ඒ මත නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම් කියන කාරණය මම මතක් කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරන ඔබතුමාට ස්තුතියි.
භාවමින් සිටිය ඔබතුමාට.